කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන අංක 1 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එරංග ගුණසේකර මහතා විසින් 2025 අප්‍රේල් 8 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. නිවේදන අංක 2 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් 2025 ජූලි 24 වෙනි බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 3:15ට කාරක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත වන අතර එය අවසන් වූ වහාම තේරුම් කාරක සභාවේ රැස්වීමක්ද පැවැත්වෙන බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් දැන් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report of the Tertiary and Vocational Education Commission for the year 2023 and the annual performance report of the Ministry of Education, Higher Education and Vocational Education, Volume 1, General Education, Volume 2, Higher Education and Volume 3, Vocational Education for the year 2024. I move that these reports be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital. I present the reports on the submission of observations and steps taken in terms of the Standing Order 119-4 of the Parliament with regard to the matters mentioned on the Ministry of Education, Higher Education and Vocational Education and the institutions coming under its purview in the reports of the Committee on Public Accounts which were presented in Parliament. I move that these reports be referred to the Committee on Public Accounts. I present the performance report of the judges of the Superior Court, Head 4 for the year 2024, and the performance report of the Department of the Civil Security for the year 2024. I move that these reports be referred to the Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection. I present the note on supplementary allocations from the Development Activities Program appearing under Expenditure Head Number 240 of the Department of National Budget for the period from 1/6/2025 to 30/6/2025 in terms of Section 6(1) of the Appropriation Act Number 3 of 2025.
ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් 2021/2022 වර්ෂය සඳහා BCC ලංකා ලිමිටෙඩ්ගේ වාර්ෂික වාර්තාව සහ 2021/2022 සහ 2022/2023 වර්ෂ සඳහා ජාතික ලුණු සමාගමේ වාර්ෂික වාර්තා සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයම මම යෝජනා කරමි.
ගරු බලශක්ති අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව යටිදල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යතුමා.
2024 වර්ෂය සඳහා ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍යපාලයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා.
රුගතානායකතුමනි, 2024 වර්ෂය සඳහා වූ ශ්‍රී ලංකා පොලිසියේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම විලඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා විසින් පිළිගැනීම. නියෝජ්‍ය අමාත්‍යතුමා පිළිගන්නවා.
ගරු කතානායකතුමනි, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද 2018 අංක 2 දරන ප්‍රතාපන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනතේ 64 65 66 69 සහ 70 වගන්ති සමග සහ 45 5 වගන්තිය සමග කියව යුතු 84 වගන්තිය යටතේ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2025 මාර්තු 27 දිනැති අංක 2429 ඇලයිර 32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිමද කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාලමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීමයි.
ගරු කතානායකතුමනි, ඒක ජොයින්ට් ට්‍රේඩ් මිනිස්ට්‍රියටයි කමිටියකටයි දෙකටම ආපු එකක්. ඒ නිසා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙතත් යොමු කරන ලද 2018 අංක ධාරණ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝරණ බදු පනත යටතේ 64 65 66 69 70 වගන්ති සමග 45 5 වගන්ති සමග කියව යුතු 84 වගන්ති යටතේ නියෝග සම්බන්ධයෙන් එකී කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමි. මට කාරණාවකට විනාඩියක් දෙන්න. එතන වැදගත් වෙන්නේ ගරු කතානායකතුමනි, මේ තීරුබදු සහ තීරුබදු නොවන නොයෙකුත් ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් ගන්න තීරණ. මේ දවස්වල ට්‍රම්ප් ජනාධිපතිතුමත් එක්කත් සාකච්ඡා කරන අවස්ථාවේදී මම මතක් කරන්න කැමතියි, මම කාර්ක සභාවටත් වෙළඳ අමාත්‍යාංශයටත් කිව්වා අපේ තියෙනවා ජාතික තීරුබදු ප්‍රතිපත්තිය. ඒක ජාතික වෙළඳ ප්‍රතිපත්තියේ කොටසක් හැටියට. ඉතින් ඒ ජාතික තීරුබදු ප්‍රතිපත්තිය මං හිතන්නේ ගරු කතානායකතුමනි කතිකාවකට යොමු කරෝති මේ අවස්ථාවේ හොඳයි කියන එක අපි කාර්ක සභාවේදී යෝජනා වුණා. ඒත් එක්කම ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් කියලා එකක් ආරම්භ කරන්න නීති සම්පාදනය කළා තියෙනවා. ඒකත් අපි ගරු කාර්ක සභාවේ මන්ත්‍රීලාට මතක් කරා. මම ඒක මෙතන සඳහන් කරන්න කැමති මේක අද හෙට තියෙන අවශ්‍යතාවයක් නිසා. අනිත් එක තමයි ගරු කතානායකතුමනි, අපි පළවෙනි පාට AI තාක්ෂණය පාවිච්චි කරලා අපේ මුදල් කාරක සභාවේ වැඩ කටයුතු ලයිව් ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න සහ ඒ අපිට අවශ්‍ය මිනිට්ස්, ලොง මිනිට්ස්, ඊළඟට සමරි රිපෝට්ස් මේ ඔක්කොම ජෙනරේට් කරන්න පුළුවන් AI හරහා. ඉතින් අපි පළවෙනි වතාවට ට්‍රයල් එකක් හැටියට කරා. මම ඔබතුමාට ලිපියකින් දැන්වා සභාපති හැටියට අපේ කාර්ක සභාවේ සියලු සාමාජිකයන්ගේ අනුමැතිය ඇතුව ඒක ඉදිරියට ගෙනියන්න බලන්න. මොකද එතකොට අපිට මේ අපේ කාර්ක සභාව විතර නෙවෙයි අනිත් කාර්ක සභා සියලු දේවල් වල කාර්යක්ෂමතාවය ඉහළ ගන්න නගවන්න පුළුවන්. බොහොම ස්තුතියි.
දසවෙනි පාර්ලිමේන්තුවේ පළවෙනි සභා වාර්ය සඳහා වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවේ තෙවෙනි වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, දසවෙනි පාර්ලිමේන්තුවේ පළමුවෙනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවෙනි වාර්තාව මම ඉදිරිපත් කරමි. රාජ්‍ය සංස්ථා සහ මුළුමනින්ම කොටසක් හෝ ආණ්ඩුව විසින් අරමුදල් සපයනු ලබන ආයතනවල ගිණුම් සහ යම් ලිඛිත නීතියක් මගින් ආණ්ඩුවට පවරා ගන්න ලද යම් ව්‍යාපාරයක් හෝ වෙනත් පැවරීමක් සම්බන්ධව පාර්ලිමේන්තු ඉදිරියේ තබනු ලබන ගිණුම් විගණකාධිපතිවරයාගේ සහාය ඇතුව පරීක්ෂා කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කාර්ය වේ. වර්තමානයේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අධීක්ෂණය යටතට ගැනෙන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව හා රාජ්‍ය අයවැය දෙපාර්තමේන්තුව යටතේ නියාමනය වන ලබන පොදු ව්‍යාපාර 457ක් තියෙනවා. ඒ අතරින් 2025/5 වන දින පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂයපතේට අයත් ශ්‍රී ජයවර්ධනපුර මහරෝග්‍යශාලා මණ්ඩපයේ 2022 සහ 2023 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂාවට ලක්කොට කාරක සභාවේ නිර්දේශ නිරීක්ෂණ මේ වාර්තාවට අන්තර්ගත කරලා තියෙනවා. බොහොම ස්තුතියි.
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
ගරු කතානායකතුමනි, කී වාර්තා මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරනවා.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතා පෙස්සම් 2.
ගරු කතානායකතුමනි, මොනරාගල කන්දවට පංගුව හයකනු අම්පාරයන් ලිපිනේ පදිංචි ඩීඑම් පුංචි බණ්ඩා මහතාගෙන් ලැබුණු පෙස්සම සහ මොනරාගල සිරිවිජයපුර පන්සල ඉදිරිපිටයන් ලිපිනේ පදිංචි සුනීතා විජේසිංහ මහත්මියගෙන් ලැබුණු පෙස්සම ඉදිරි පිළිගන්වමු.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය කෞශල්‍ය ආරියත්න මෙනවිය.
ගරු කතානායකතුමනි, කඩුවෙල ඉහළ බෝමිරිය සේසත් නිවාස සංකීර්ණයේ අංක 88-26 දරණ ස්ථානයේහි පදිංචි බී.ඒ. ප්‍රේම් නසීර් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍ර මූර්ති මහතා.
Honorable Speaker, I present the petition received from Mr. M. Udayasiri of number 66/11, Amman Road, Kandramadam, Jaffna.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය පෙස්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, ආණ්ඩිගම නාගවිල කිලෝමීටර 22 යන ලිපිනයේ පදිංචි RMP ජේ පෙරේරා මහතාගෙන් සහ JM මාලනී හේමලතා මහත්මියගෙන් ලැබුණු පෙස්සම සහ නාත්තන්ගේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩනැගිලි අංශය යන ලිපිනයෙහි සේවයේ නියුතු WPRE ප්‍රනාන්දු මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සූර්යවීර මහතා පෙස්සම් හතරයි.
ගරු කතානායකතුමනි, මහරගම පරණ පොලිසිය පිටුපස දුම්රිය මාවත අංක 27 දරණ ස්ථානයේ පදිංචි ඊ.ජී. ජයන්ත කුමාර මහතාගෙන් ලැබුණු පෙස්සම, ගම්පහ අකරවිට අංක 201 දරණ ස්ථානයේ පදිංචි කේ. විජය ගුණවර්ධන මහතාගෙන් ලැබුණු පෙස්සම, කැලණිය වෙදමුල්ල ප්‍රදේශ අංක 342 දරණ ස්ථානයේ පදිංචි එස්. සනත් කුමාර සිරි ගුණවර්ධන මහතාගෙන් ලැබුණු පෙස්සම සහ නුගේගොඩ ඇඹුල්දෙනිය සාලාව පාර අංක 57/2 දරණ ස්ථානයේ පදිංචි සමන් විසාන්ත මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට එබු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1, ගරු නීතිඥ චමින්ද්‍රාණි කිරියල්ල මහත්මිය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
හිතට දාලා
නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, A1 2025 ජනවාරි සිට ජුනි 30 දක්වා පියාපදිංචි නව රෝගීන් සංඛ්‍යාව 6700යි. 2025 වසරේ ජනවාරි සිට ජුනි 30 දක්වා වාට්ටු වලට ඇතුළත් කරපු රෝගීන් ගණන 36000යි. සාමාන්‍යයෙන් දෛනිකව සායන සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 950,000 අතර ප්‍රමාණයක්. A2 අපේක්ෂා රෝහල ඇතුළත පරිත්‍යාග වශයෙන් මුදල් පරිත්‍යාග ලබා ගැනීම සිදු නොවන අතර ද්‍රව්‍යමය පරිත්‍යාග පමණක් බාර ගැනීම සිදු වෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල යටතේ මෙම රෝහල වෙත ලැබෙන මුදල් පරිත්‍යාග සම්බන්ධව ගිණුමක් පවතිනවා. ඒ ගිණුමේ 2020 සිට මේ දක්වා තියෙන ගිණුම සම්බන්ධ වූ වාර්තා එමුණුම එක විදිහට ඉදිරිපත් කරලා තිනවා. ඒක දල වශයෙන් කියනවා නම් 2020 අවුරුද්දේ මිලියන 242ක්, 2021 අවුරුද්දේ මිලියන 280ක්, 2022 අවුරුද්දේ මිලියන 337ක්, 2023 අවුරුද්ද වෙනකොට මිලියන 406ක්, 2024 අවුරුද්ද වෙනකොට මිලියන 461ක් සහ 2025 අවුරුද්ද වෙනකොට මිලියන 478ක මුදලක් එම ශීර්ෂය යටතේ තියෙනවා. එතකොට අපි සෞඛ්‍ය සංවර්ධන අරමුදලට එම රෝහලේ ගිණුම යටතට වැටෙන මුදල් වෙන කිසිම දෙයකට පරිහරණය ගන්න නැහැ. ඒ රෝහලේ පරිහරණය සඳහා පමණයි ඒව යොදා ගන්න පුළුවන්. A3 පරිත්‍යාග ගිණුම ලැබුණු මුදල් මේ දක්වා භාවිතා කර නොමැත. A4 පරිත්‍යාග ගිණුමෙන් ලැබෙන මුදල් යොදවා රෝහල සඳහා දැනට පවතින පැරණි CT ස්කෑන් යන්ත්‍රය වෙනුවට නව යන්ත්‍රයක් මිලදී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුවෙමින් පවතිනවා. යන්ත්‍රය මිලදී ගැනීමෙන් පසුව ඉතිරිවන මුදල් භාවිතා කර අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට තීරණය කළා තිනවා. ආ පැන නොනගී.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය. අපි දන්නවා අද වෙනකොට ශ්‍රී ලංකාවේ මහා රෝහල්වල, ඒ කියන්නේ අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් ගණනාවක ඖෂධ හිඟයක් තියෙනවා. අපි දැක්ක අතිගරු ජනාධිපතිතුමා ජූලි මාසේ 22 වෙනිදා මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එක්ක සාකච්ඡාවක් පැවැත්තුවා. ඉතින් එම අවස්ථාවේ එතුමා කිව්වා මේ ඖෂධ පිළිබඳව ඒ ගැටලුව ඉක්මනින් විසඳන්න කියලා. විශේෂයෙන්ම මම කියන්න කැමති මේ අපේක්ෂා රෝහලේ දරුවන්ගේ පිළිකා ඖෂධ සම්බන්ධයෙන් ලොකු හිඟයක් තියෙනවා. ඉතින් මොන වගේ කාල සීමාවක් ඇතුළතද මේ ප්‍රශ්නේ විසඳන්නට බලාපොරොත්තු වෙන්නේ කියලා මම මේ අවස්ථාවේ අහන්න කැමතියි.
ඔව්, ඇත්තටම ජනාධිපතිතුමා සමග සාකච්ඡාව තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග නෙමෙයි. ඒ සාකච්ඡාව තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ සියලු නිලධාරීන් සමග සහ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සමග. ඒකෙදි ඇත්තටම අපි බැලුවේ මේ ඖෂධ සම්බන්ධ වූ සප්ලයි චේන් එකේ අපිට ලබා දෙන ක්‍රියාදාමයේ යම් යම් ආයතනවල තියෙන අඩුපාඩු කොහොමද අපි සකසා ගන්නේ සහ මේ ඖෂධ ලබා ගැනීමේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය බොහොම දිගු කාලයක් ගත වන ක්‍රියාවලියක්. ඒක ඊට වඩා සරල කරගන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධව තමයි, සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වූ මුදල් කොහොමද අපි කාර්යක්ෂම පාවිච්චි කරන්නේ කියන දේවල් සම්බන්ධව තමයි කතා කරේ. නමුත් දැන් ඔබ කියපු නිශ්චිත කාරණය ගත්තාම මහරගම් පිළිකාරෝහලේ ඖෂධ පිළිබඳ මහා ලොකු හිඟයක් නැහැ. මොකද සමහර ඖෂධ කිහිපයක් හිඟ වුණත් අපි ඒවා එකක් තමයි අපි ඒවා ලෝකල් පර්චස් කරලා, ඒ කියන්නේ අපි ප්‍රාදේශීය මිලදී ගැනීම කරන්න මුදල් දීලා තිනවා. ඒ අදාළ මේ අධ්‍යක්ෂකතුමාට දීලා තිනවා මුදල් සහ ඔහුට අවශ්‍ය අවසරය දීලා තිනවා. ඊට අමතරව සමහර බෙහෙත් තිනවා, ඒ බෙහෙත් කොමන් දෙන්නේ ඒ ඒ රෝගියාගේ නමට විතරයි දෙන්නේ. ඒ කියන්නේ නේම් පේෂන් ක්‍රමය කියලා තිනවා. ඒ හුඟක් මිල අධික බෙහෙත් ඒ අදාළ රෝහලෙන් ඒ පෝරමයක් තියෙනවා. ඒ පෝරමයේ පුරවලා වෛද්‍ය සැපුම් මාංශයට දුන්නාට පස්සේ ඒක වෛද්‍ය සැපුම් මාංශයෙන් අනුමත කරලා බෙහෙත් ලබා ගැනීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඒක නිසා ඒ නැති බෙහෙත් පවා ලබා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් සකසලා තියෙනවා.
ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, අපි දන්නවා මේ රජය බලයට පත් වෙනකොට දුන්න පොරොන්දුවක් තමයි දේශීය නිෂ්පාදකයන්ට මුල් තැන දෙනවා කියලා. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම අපේ රටේ 60%-70% අපේ ඖෂධ පිටරටෙන් තමයි ආනයනය කරන්නේ. ඉතින් මේ වෙනකොට දේශීය ඖෂධ නිෂ්පාදකයන් විශාල සංඛ්‍යාවක් මේ විශේෂයෙන්ම මේ බෙහෙත් හිඟය නිසාම දේශීය නිෂ්පාදනයට යොමු වෙන්නට අවශ්‍යතාවයක් තිබුණත් විශේෂයෙන්ම ඒ ලියාපදිංචි කිරීම, ඒ කියන්නේ දේශීය ඖෂධ නිෂ්පාදනයේ ලියාපදිංචි කිරීමේදී තියෙන ප්‍රමාද නිසා, ඒ වගේම අපනයනය කිරීමේ තියෙන ඒ අවශ්‍ය රෙජිස්ට්‍රේෂන් වල තියෙන ප්‍රමාද වීම නිසා ඒ රෙජිස්ට්‍රේෂන් එකේ නම් NMR එකෙන් ගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් විශේෂයෙන්ම දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබතුමන්ලා ගැනීමට බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ග මොකක්ද කියලා මම මේ අවස්ථාවේ අහන්න කැමතියි.
අවුරුදු ජුනි මාසෙ වෙනකොට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තිබුණා ෆයිල් 2400 ගණනක් තිබුණා එකතු වෙලා ඒ විදිහට අවසර ඉල්ලපු අවසර පත්‍ර. දැන් ඒ ගාන 200 ගණනක් දක්වා අඩු වෙලා තිනවා. ඒ වගේම දේශීය ඖෂධ නිෂ්පාදකයන් එහෙම ඉල්ලන අවසර පත්‍ර සඳහා ප්‍රමුඛතා මන්තිරුවක් තිනවා. ඒක නිසා ඔවුන්ගේ ඒවා වඩාත් ඉක්මනින් ඒ කටයුතු සිද්ධ වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් හැම ඕනම ඇප්ලිකේෂන් එකක් බාර අරගෙන ඒක ඕකේ කරන්න යම් කාලයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් ඖෂධ නියාමන අධිකාරිය කාලය තමයි ඒ සඳහා දින 300ක කාලයක් කියන එක. එතකොට දැනට ඒ කාලය ඇතුළත දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ ඉල්ලීම් ඉටු කරලා තිනවා. ඒ 300 පැනපු ඇප්ලිකේෂන් නැහැ. නමුත් අපි උත්සාහ ගන්නේ මේ දින 300 කියන එක තමයි ලෝකෙ හුඟක් රටවල්ලා තියෙන්නේ. මේ 300 කියන එක ඊට ගොඩක් මෙහාට ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. අපි ඒ පිළිබඳ අවශ්‍ය වූ වැඩ කටයුතු මේ දිනවල කරමින් යනවා. ඒ දේශීය ඖෂධ නිෂ්පාදකයන් සම්බන්ධව එහෙම පොරොත්තු ලොකු ලේඛනයක් නැහැ ඇත්තටම.
දින පැනපු ලේඛන යන්නේ.
ගරු හෙක්ටා අප්පුවාමි මහතා දීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි මම අහන ප්‍රශ්න.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, ගරු සභානායකතුමා,
ගරු මන්ත්‍රීතුමා, ගරු ඇමැතිතුමා විසින් සති දෙකක් කල් ඉල්ල තිබෙනවා.
ගරු
වක් දෙන්න. ගිය පාර අපි දීවර ඇමැතිතුමාගෙන් ප්‍රශ්නයක් කාලා මෙතන පොඩි සිද්ධියක් වුණා. එතනදී පැහැදිලිව අපි ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ට සහ ද්‍රවිඩ භාෂාවට ඉතාමත්ම ගරු කරන කණ්ඩායම. හැබැයි අපි මෙතන පැහැදිලිව කිව්වා අපිට ද්‍රවිඩ භාෂාව සම්බන්ධව ප්‍රශ්නයක් තිබුණේ නැහැ කියන. හැබැයි එතුමල්ලා සහ එතුමල්ලගේ තව ද්‍රවිඩ මන්ත්‍රීවරයෙක් දෙදෙනා මගේ ෆොටෝ එකත් පළ කරලා ඒගොල්ලන්ගේ ඔබතුමා ඇයි එහෙම අසාධාරණ වැඩ කරන්නේ? මම මේ කියන්න යන්නේ වෙන ප්‍රශ්නයක්. ඔබතුමා ඒක පොඩ්ඩක් තේරුම් අරගන්න. එතකොට එහෙම දාපුවම එහෙම වෙච්ච නැති දෙයක් එහෙම දාලා එහෙම ද්‍රවිඩ අය අතර ඒ වගේ දෙයක් අරපුවම සිංහල මන්ත්‍රීවරයෙක්ගේ පින්තූරෙත් දාලා එතන ජාතිවාදයක් නිර්මාණය වෙන්නේ. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ වලින් තමයි පටන් ගන්න මේ රටේ ජාතිවාදී ප්‍රශ්න ටික. ඒකයි ඔබතුමාට කියන්න තියෙන්නේ. ඔබතුමා ගරු කථානායකතුමා
හැටියට වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා පරිසර අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා පරිසර අමාත්‍යතුමාගේ ඇසීමට.
අහනවා ගරු කථානායකතුමනි.
නියෝජ්‍ය අමාත්‍යතුමා,
ආ කොටස අයන්නේ පළවෙනි කොටස 2020 අප්‍රේල් 16 වෙනි දින, දෙවෙනි කොටස ශ්‍රී ලංකාවේ වෙරළ කාදනයේ දශක ගණනාවක සිට වර්තමානයේ දක්වා ගැටලුවක්ව පවතී. ඒ ස්වභාවිකවම මිනිස් ක්‍රියාකාරකම් මගින්ද සිදුවේ. ශ්‍රී ලංකාවේ දූපත්මය පිහිටීම අනුව වෙරළ කාදනයේ ප්‍රවණතාවයේ දකුණු නිරිත දිග බටහිර වයඹ වෙරළ තීරයන්හි ප්‍රධාන තැනක් ගනී. 2018 වර්ෂයේ වෙරළ කලාප කළමනාකරණ සැලැස්මේ ඉහළ වෙරළ කාදනයේ ප්‍රවණතාවයක් ඇති වෙරළ තීරයන් ලෙස රත්මලාන වෙඩිකන්ද, දෙහිවල ගල්කිස්ස මෙන්ම කළුතර වෙළඳ තීරයේද හඳුනාගත හැක. විශේෂයෙන්ම බස්කහිට පළාතට අදාළව තවද 2017 වර්ෂයේ කළුගඟ ගංවතුර පාලනය සඳහා කැලිඩෝ වෙරළ තීරයේ වූ ස්වභාවික වැලි වැටිය විවර කිරීම හේතුවෙන් එම වැලි වැටියේ විනාශ වීම හා කළුගම් මෝයට උතුරු වෙරළ තීරය කාදනයේ උග්‍ර වීම නිසා දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් විසඳුම් යම් ප්‍රමාණයකට සාර්ථක වූ බවත්, කාදනයේ ප්‍රවණතාවයේ උතුරු වෙරළ තීරයට පැතිර යාම සිදුවිය. එබැවින් එම කාදන ප්‍රවණතාවයේ අඩු කිරීම අඟුලාන ගල්කිස්ස වෙරළ තීරයන් ද ඉතා අධික ජනගහනයක් වෙසෙන ප්‍රදේශ වීම හා දීවර සංචාරක කටයුතු වලට බහුල වීම යනාදී හේතුන් මත වඩා සුදුසු වෙරළ පාදන පිළියම වශයෙන් කෘතිමව වැලි පෝෂණය කර එම වෙරළ තීරයන් ස්ථායි කිරීම අරමුණ විය. තුන්වෙනි කොටස රුපියල් මිලියන 180ක්, හතරවෙනි කොටස ව්‍යාපෘති අවසන් කර ඇත, පහ අදාළ නොවේ, ආයන්න අදාළ නොවේ.
ගරු ඇමතිතුමා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ප්‍රශ්නෙට පිළිතුරු සැපයීම පිළිබඳව. ගරු ඇමතිතුමා, අපි දන්නවා විශේෂයෙන්ම අපේ රට දූපතක්. ඉතින් අපිට මේ මුහුදු තීරය කියන්නේ පරිසර සංවේදී කලාපයක් කියන එක පිළිගන්නේ. ඒ වගේම අපේ රටේ පැවැත්මට සහ අපේ රටේ ආර්ථිකයට වැදගත් වෙන කාරණයක් තමයි විශේෂයෙන්ම සංචාරක ශේෂ්ත්‍රය සහ මේ මුහුදු තීරය. එහිදී ගරු ඇමතිතුමා, අපි දකිනවා දකුණු පළාතේ ගත්තහම හම්බන්තොට, මාතර, ගාල්ල, ඉක්කඩුව මේ ප්‍රදේශයන්වල දැන් දිනෙන් දින ඒ සංචාරක කලාපයන්වල ජීවත් වෙන ව්‍යාපාරිකයන්, විශේෂයෙන්ම තැඹිලි විකුණන අය, සර්ෆින් කරන අයගේ මේ ව්‍යාපාර කඩා ඉවත් කරනවා.
ගරු ඇමතුමා එක පැත්තකින් අපි විශේෂයෙන්ම මේ වෙරළ තීරය ආරක්ෂා කරනවා වගේම මේ ප්‍රදේශයන්වල ජීවත් වෙන මේ ව්‍යාපාරිකයන් සහ සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන අය සහ මේ සංචාරක ක්ෂේත්‍රය පෝෂණය කරන අයගේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි කටයුතු කරන්න ඕන. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබතුමාලගේ මේ පරිසරය සහ වෙරළ තීරය ආරක්ෂා කරනවා වගේම මේ අයගේ ජන ජීවිතය ආරක්ෂා කරන්නත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඒකට ඔබතුමන්ව මැදිහත් වෙන්න කියන ඉල්ලීම පළවෙනියටම කරනවා.
විශේෂයෙන්ම ගත්තොත් ඔබතුමා මතු කරපු ප්‍රශ්නය අපිට ඇත්තටම අපේ ප්‍රතිපත්තිය ඒ වගේම රටේ ජනතාව ඒ වගේම හොඳ ස්ථායි සංචාරක කර්මාන්තයක් ධීවර කර්මාන්තයක් සඳහා පිරිසිදු වෙරළ තීරයක අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මම හිතනවා අපි රජයක් හැටියට මේ පිරිසිදු වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම අපේ රජයක් වගේ පැවති රජයට යම් යම් ක්‍රියාමාර්ග ගත්තා. එතකොට මේකෙදී අපි හිතුවක්කාරී ලෙස අපි හිතාමතා ලෙස ඉතාම ක්ෂණිකව ගිහිල්ලා මේ අනවසර ඉදිකිරීම අපි ඉවත් කරන්නේ නැහැ. ඒකට දීර්ඝ කාලයක් දැනුම් දීලා උසාවි තීරණ මත උසාවියෙන් ලබා ගන්නු ලබන තීරණ මත දැනුම් දීලා ඒගොල්ලෝ ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් යනවා. ඒගොල්ලන්ට වෙනත් විකල්ප බොහෝ විට උත්සාහ කරනවා විකල්ප ක්‍රියාමාර්ග සහ ආදාය මාර්ග සපුරා දෙන්න. ඉතින් මේකේ අපේ ප්‍රධානතම අරමුණ තමයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ලීන් වෙරළක් තියා ගැනීම, ඒ තුළ සංචාරක කර්මාන්තය තවත් ප්‍රවර්ධනය කිරීම. මේ තුළ ඇත්තටම ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ දැමීම සඳහා අපේ ප්‍රධානතා අරමුණ. ඉතින් ඒක අපි පැහැදිලිවම කියන්න ඕනේ ටිකක් දීර්ඝ කාලීන ක්‍රියාවලියක්, මාස 6-7ක ක්‍රියාවලියක්. ඒත් එක්ක මේගොල්ලොත් එක සාකච්ඡා කරලා අපි උපරිමයෙන් සාකච්ඡා කරලා දැනුම් දීලා සාකච්ඡා කරලා තමයි මේ ඉවත් කිරීම සිද්ධ කරන්නේ. ඉතින් මම හිතනවා අපේ ප්‍රධානතම අරමුණ අර ඒ ප්‍රදේශයේ යම් වෘත්තියක් කරගෙන එහෙම නැත්නම් යම් ජීවිකාවට වෙළඳාමක් කරගෙන ඉන්න ඒ ව්‍යාපාරිකයන් ඇත්තම හොඳ දියුණු තත්ත්වයකට ගෙන යාමට සංචාර කර්මාන්තය තවත් ඉස්සරහට ගෙන යන නම් මේ වෙරළ තීරය ඉතාම පිරිසිදු වෙරළ තීරයක් බවට පත් කරගත යුතුයි. අන්න ඒ ක්‍රියාවලියත් එක තමයි අපි මේ පිරිසිදු වෙරළ තීරයක් බවට පරිවර්තනය කරන්න උත්සාහ කරන්නේ.
ගරු ඇමතුමා, විශේෂයෙන්ම ඔබ දන්නවා අපේ රටේ දූෂිත කියන්නේ පාරිසරික වශයෙන් මේවා වෙලා තියෙන මුහුදු තීරය තමයි ගල්කිස්සේ ඉඳන් ගත්තම මීගමුව වෙරළ තීරය දක්වා අපද්‍රව්‍ය ගොඩක් බැහැර කරන මුහුදු කලාපයක්. එතකොට මේ කලාපේ අපේ මීගමුව ගත්තොත් ජීවර කර්මාන්තයේ අපේ රටේ ජනතාවට මත්ස්‍ය සපයන දැවැන්ත පිරිසක් සිටිනවා. එතකොට මීගමුවේ ගත්තොත් යම් යම් ස්ථානවල කැලිකසල මහ මුහුදට මුදා හරිනවා අපිට දකින්න පුළුවන්. ඒ වගේම ගරු ඇමතුමා, මෑත ඉතිහාසයේ වෙච්ච විශාලතම පාරිසරික හානිය තමයි විශේෂයෙන්ම එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් වෙච්ච පාරිසරික හානිය. එතකොට අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම එක පැත්තකින් මේ ධීවර ජනතාවට වන්දි ලබා දෙන්න කටයුතු කරනවා වගේම මේ මුහුදු තීරය ආරක්ෂා කිරීම සඳහා ඔබතුමන්ලා ගන්නා වූ ක්‍රියාමාර්ග මොකද්ද? ඒ වගේම එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් වෙච්ච හානිය පියවීම සඳහා ආණ්ඩුවෙන් මැදිහත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව දැනගන්න කැමතියි.
විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපි ඔබතුමා මතු කරපු එක හරි කොළඹ ඉඳලා මීගමුවට යනකම් විශාල වශයෙන් කැලිකසල් ප්‍රමාණය බැහැර කරනවා. ඒ වගේම තමයි මෝසම් සක්‍රීය වීමත් සමග ඒවා ඉවර වෙනකොට විශාල කැලිකසල් ප්‍රමාණයක් අපේ වෙරළ තීරයට ගොඩ ගහනවා. ඒක සමහරලාට වෙනත් රටවල් වලින් එහෙම නැත්නම් සමහරලාට වෙනත් නෞකා මගින් බැහැර කරන ද්‍රව්‍ය. ඉතින් මම කියදර අපි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සුන්දර වෙරළ තීරයක් ආරක්ෂා කර ගැනීම සඳහා වෙච්ච අපි නිරන්තරයෙන්ම මේ කැලිකසල ඉවත් කිරීමේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරනවා විශේෂයෙන්ම කොළඹ මීගමුව ඒ ප්‍රදේශවල. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම පර්ල් එක්ස්ප්‍රෙස් නෞකාවේදී සිදුවෙච්ච බලපෑම අතිමහත්. ඒ බලපෑමේදී අපි මේ ගොඩක් අපි ඒ කැලිකසල ඉවත් කිරීමේ කටයුතු සෑහෙන ප්‍රමාණයක් අපි සිද්ධ කෙරුවා. මම හිතනවා ඔබතුමා ඉතාම හොඳින් දන්නවා. ඒතොර ඒ වගේම තමයි මේ ධීවරයන්ට සිදුවෙච්ච වන්දි ලබාදීම සඳහා අපි ඒ වෙලාවේ ලබාගත්තු වන්දි මුදල් ඒ ප්‍රදේශයේ ඒ ධීවර ජනතාවට බෙදා දීලා තියෙනවා. අපි කියනවා එක ප්‍රමාණවත් නැහැ. තව වන්දි මුදල් ලබා ගැනීම සඳහා මං හිතන නඩු දෙකක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ පිළිබඳව සිද්ධ වෙච්ච පහුගිය කාලයේ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය මට පැරිය හොඳට ඔබතුමා ඉතාම හොඳින් දන්නවා. ඉතින් ඒවත් එක්ක මේ නඩු ක්‍රියාවලියත් එක්ක ලැබෙන විසඳුම් එක ලැබෙන මුදල් සමග ඒ වන්දි මුදල් ලබා දීමට කිසිම වෙලාවක අපි පැකිලෙන්නේ නැහැ. ඒ වන්දි මුදල් නිසියාකාරයෙන්ම අපි ලබා දෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ ළඟදී දැන් මාස කීපයකට කලින් සිද්ධ වෙච්ච ඉන්දියාවේ සිදු වෙච්ච අනතුරෙන් මේ වෙනකොට සැලකිය යුතු ප්‍රමාණයක අපේ වෙරළ තීරය දූෂණය වෙනමින් පවතිනවා වුණා. එතකොට ඒක වෙනුවෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් නීපා එකත් එක්කහු වෙලා මේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය මේ වෙනකොටත් සිදු කරමින් යනවා. විශේෂයෙන්ම ගත්තොත් මීගමේ සිට යාපනය ප්‍රදේශයේ දක්වාම වෙච්ච වෙරළ තීරය දූෂණයට ලක් වෙලා තියෙනවා යම් පමණකට. ඉතින් මේ ටික අපි පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සමහර ප්‍රදේශ හොඳට පිරිසිදු කරලා ක්‍රියාත්මක කරලා ඉවර කරලා තියෙනවා. ඉතින් අපි මම හිතනවා අපි රජයක් හැටියට මේක පිළිබඳව මෙන්න මේ ඔබතුමා මතු කරපු ප්‍රශ්නවලදී අපි ක්‍රියාත්මක වෙලා ක්‍රියාත්මක කරමින් ඉන්නවා.
ගරු ධනුෂ්ක රංගනාත් මහතා පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි අමතුමාගෙන් අහනවා.
සති දෙකක කාලයක් කල් ගන්නවා ගරු කථානායකතුමනි.
ගරු WHM ධර්මසේන මහතා කුෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි ප්‍රශ්නය අහනවා.
ගරු කථානායකතුමනි එතුමා අහන්නේ මේ කුමුක්කන්වේ ජලාශය ඉදිකිරීම සම්බන්ධයෙන්. අයන්නේ එක ප්‍රශ්න පිළිතුර කුමුකන්ව ජලාශ ව්‍යාපෘති සඳහා මුල්ගල තියලා තියෙන 2019/8/19 දවසේ ප්‍රසංග දෙක මේ ජලාශ ඉදිකිරීම සඳහා මුදල් වෙන්කර තිබුණා නේද කියලා අහන්නේ යහපාලන රජේ 2020 අවුරුද්දේ මිලියන 32යි 2021 අවුරුද්දේ මිලියන 88යි 2022 අවුරුද්දේ මිලියන 212යි සහ 2023 අවුරුද්දේ මිලියන 296ක් වෙන් කළ දින මේ ජලාශ ව්‍යාපෘතියේ වැඩ සඳහා ප්‍රශංක තුන ඒ සඳහා වෙන් කළ තිබුණු මුදල කොච්චරද කියලා අහන්නේ 2023 මිලියන 296. නමුත් මේකේ එස්ටිමේට් එක ඇස්තමේතු ගත මුදල රුපියල් මිලියන 32,397යි. දලශේ රුපියල් බිලියන 32යි. ප්‍රශංක හතර මේ ජලාශ ව්‍යාපෘතියෙන් ගොවිපවුල් 9,200කට ප්‍රතිලාභ ලැබෙනවා කියලා ගණන් හදලා තියෙනවා. ප්‍රසංග පහ විකල්ප ඉඩම් ලබා දීමට කටයුතු කරලා තියෙනවාද කියලා එතුමා අහන්නේ. එහි නැවත පදිංචි කිරීමේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කරලා තියෙනවා. ඉඩම් අහිමි වෙන කට්ටියට ඉඩම් ලබා දීම සඳහා හෙක්ටයර් 208.44ක් අඳුරගෙන තියෙනවා. ඒ සඳහා පුබ්බාර සහ මැල්ලගම කියන ග්‍රාම නිලධාරි වසන්තුල පිහිටි වංසාකෘෂ දෙපාර්තමේන්තුව ඉඩම් අඳුනගෙන ඒවා නිදහස් කරගන්න කටයුතු කළ තියෙනවා. මේ සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික් ලේකම් විසින් අදාළ කටයුතු සිදු කරගෙන යනවා. ප්‍රසංක 6 මේ කුමුකංග ජලාශයේ ඉදිකිරීම කටයුතු සංවර්ධන කටයුතු 2023/5/31 දින අවසන් කළ දිනවා. රෑම් කියලා කමිටුවක් දාලා තිබුණා. ඒ කමිටුව මගින් මේ ව්‍යාපෘති වැඩ කටයුතු අවසන් කළ තියෙනවා. ප්‍රසංග 7 ඉදිරියේදී මේක සංවර්ධන කටයුතු ආරම්භ කරනවාද කියලා තුමා අහන්නේ. මේ සැලසුම් එස්ටිමේට් හදලා තියෙන්නේ ඉදිරියේදී ප්‍රතිපාදන වෙන් කරගන්න පුළුවන් තියෙන හැකියාව මත මේක ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ආයන්නට පිළිතුරේ ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු අතනායකතුමනි, ගරු ඇමතිතුමනි, අපේ මේ ව්‍යාපාරය මොනරාගල දිස්ත්‍රික්කයට ඉතාමත් වටිනා ව්‍යාපාරයක් විදිහට මේ ව්‍යාපාරය තුළින් ඇල කිලෝමීටර 36කුත් වම් මැල කිලෝමීටර 36කුත් දකුණු මැල කිලෝමීටර 9කුත් සංවර්ධනය කරනකොට ඇතිමලේ කොටියාගල විලෝහයේ ප්‍රදේශයට මේ ජලය අරගෙන යන්න කටයුතු කරනවා. ඒසා අලුතින් හෙක්ටයාර 4,180කුත් දැනට වගා කරන බිම් 1,250කුත් සංවර්ධනය වෙනකොට විදුලිය වාර්ෂිකව විදුලිය වම් ඉවරණ සහ දකුණු ඉවරණ වාර්ෂිකව ගිගාවෝට් පැය 16ක් නිෂ්පාදනය කරන්න පුළුවන් ව්‍යාපෘතියක් පානීය ජල අවශ්‍යතාවය මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශී සභා බලපෙදේශ 10යි ප්‍රාදේශී සභා බලපෙදේශ 10න් ප්‍රාදේශී සභා බලපෙදේශ 5කට 100%ම පානීය ජල අවශ්‍යතාවය සපුරාලන පුළුවන් ව්‍යාපෘතියක් මේ සඳහා මේ වෙනකොට දැනට රුපියල් මිලියන 521ක් වියදම් කරලා තියෙනවා මම අහන්න කැමති මෙම ව්‍යාපෘතිය කඩිනමින් සංවර්ධනය කරලා අවසන් කරන කටයුතු කරනවාද කියන ප්‍රශ්නේ තමයි මම අහන්න
උත්සාහන්නේ මේ ජලාශ ව්‍යාපෘතියට මුළු ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 32,397ක් කියන්නේ දළ වශයෙන් රුපියල් බිලියන 32ක් නමුත් අපි වාරි මාර්ග ශේෂය ගත්තොත් එහෙම මේ වගේ ජලාශ කීපයක් හදන්න පටන් අරගෙන ඉඩම් අත්පත් කරගෙන මඟ නවත්තලා තියෙනවා කිව්ලෝ ජලාශය මුන්දෙනුවක ජලාශය උබුකංගෝ ජලාශය පහළ මල්ලතුවේ ජලාශය ඔය වගේ ඒවා ඒ වගේම තමයි ඔය මොනරාගල දිස්ත්‍රික්කෙම මේ පහළ උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය ඔබතුමා දන්න එක මඟ නවත්තලා තියෙන්නේ මීටර 20ක් විතර උඩින් යන්නේ ඇලවල් කොන්ක්‍රීට් ඇලවල් බාගෙට නවත්තලා තියෙන්නේ එහෙම බාගෙට නවත්තුපු ගොඩක් ඒවා තියෙනවා ඒ නිසා මේ වෙලාවේ අපේ අවධානය මඟ නවත්තපු ඉක්මනින් වැඩ ඉවර කරගන්න පුළුවන් ඒවා ඉවර කරන එක ඒ අනුව අපි කුබුක්කන් ඔය හදන්න මේ වෙලාවේ සැලැස්මක් නැහැ නමුත් මොනරාගලට ගත්තහම 15 උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය අවසන් කරන්න අපි මුදල් වෙන් කළ තියෙන එක සැලසුම් කළ තියෙනවා
ගරුම ස්තුතිය මතුමා උමා ඔය අපේ ඒ වැඩ නැහැ දෙවෙනි පතුරු ප්‍රශ්නේ අපේ විපක්ෂ නායකතුමාට මම යොමු කරනවා හරි අර මගේ පක්ෂයක් ප්‍රශ්නයක් නෙවෙයි එහෙමනම් අපේ ඇමතුමා උමා ඔය සංවර්ධන ව්‍යාපාරයේ ඇත්තටම කඩිනම් කළ යුතුම ව්‍යාපාරයක් ඒ වගේම තමයි මේ කුඹගම් ඔය ව්‍යාපාරයේ මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්ක්‍රම කොට්ටාසය තමයි ඇතිමලේ කොටියාගල විලවය කියන ප්‍රදේශය ඒ නිසා මේ මේ ව්‍යාපාර දෙකම කඩිනම් කරලා දෙන්න කියන ඉල්ලීම තමයි මම
කරන්නේ කතනකදී කඩිනම් කරන්න ඕනේ බිලියන 32ක් යනවනේ උමාවේ පහල ඒකේ වැඩ කටයුතු වල ගන්න 185ක් වැඩ ඉවරයි අපි මේ සැරේ මොනරාගල දිස්ත්‍රික්කයට බිලියන 3.4ක් වෙන් කළ දෙන වාරි මාර්ග අංශයෙන් පහළ උමාවේ සඳහා මිලියන 2150ක් වෙන් කළ දෙනවා බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ ඉවර කරන්න පහළ උමාවේ ඒක ඒ වගේම රජඇල බුද්දල තියෙන රජඇල ව්‍යාපාරයට මිලියන 600ක් වෙන් කළ දෙනවා අපි ඒකත් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේ තව පොඩි වැව් රාශියකට මුදල් වෙන් කළ දෙනවා කොහොමටත් 2026 මහා කන්න වෙනකොට මොනරාගල දිස්ත්‍රික්කයේ වී වගාව අක්කර 25,000කින් වැඩි කරන්න සැලසුම් හදලා තියෙනවා අලුතෙන් අක්කර 12,000ක් විතර වගා කරන ප්‍රමාණය යල මහා කන්නේ වතුර දෙන ප්‍රමාණය අක්කර 25,000කින් වැඩි කරන්න නියමිතයි මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුකම් වෙන ගැනත් අපිට අදහසක් තියෙනවා ඒක ඉදිරි කාලෙදී අපි ඒකට අදාළ කරදු කරනවා
ගරු මුජබිර් රහමාන් මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට
අහනවා ගරු කතානායකතුමනි
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ගරු අධිකරණ අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි අයන්න රෝමිලක්කම් එක සාධාරණ නීතිකරු සමාජයක උඩඟීම දක්ව පෙරදරි කර ගනිමින් අධිකරණයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ වෙනත් ආයතනවල අධිකරණ විද්‍යා සහ ආහාර විද්‍යා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විශ්ලේෂණ විශේෂඥ සහ උපදේශ සේවන් සැපීම සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂා දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇත ආණ්ඩුවේ රස පරීක්ෂා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ එකම රජයේ අධිකරණ විද්‍යා විද්‍යාගාරය වන අතර ඒ අධිකරණ විද්‍යා හා ආහාර විද්‍යා වශයෙන් ප්‍රධාන අංශ දෙකකින් සමන්විත වේ වර්තමානයේ වන විට දෙපාර්තමේන්තුව වෙත විශ්ලේෂණය සඳහා ලැබෙන නඩු භාණ්ඩ සහ සාම්පල සංඛ්‍යාව ඉතාලාගයක් ගිනි අතර ඉන් බොහොමයක් මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු භාණ්ඩ හා සාම්පල වේ ක්‍රමයේ සහ තත්වයන් යටතේ විශ්ලේෂණ කටයුතු සිදු කරමින් විශ්ලේෂණ වාර්තා නිකුත් කිරීමට අමතරව ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ වෙනත් රාජනිලධාරීන් වෙනුවෙන් පුහුණු සහ දේශන පැවැත්වීම මෙම දෙපාර්තමේන්තුව මෙන්ම වෙනත් දෙපාර්තමේන්තුවල ප්‍රසම්පාදන කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණ ගීම් සිදු කිරීම ගරු අධිකරණ ඉදිරියේ විශේෂඥ සාක්ෂි ලබා දීම සහ අපරාධ ස්ථාන පරීක්ෂා කර විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් කිරීම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ. රෝමිලක්කම් දෙක 2025/6/30 දිනට පුරප්පාඩු ප්‍රමාණය දැක්වෙන වාර්තාව අමනුමත්‍ය වශයෙන් තිබෙන සංඛ්‍යාත්මක වශයෙන් 125ක් පුරප්පාඩු තිබෙනවා. රෝමිලා කන්තුන ඔව් ප්‍රමාද වෙන බව පිළිගන්නවා. රෝමිලකම් හතර මෙම දෙපාර්තමේන්තුවේ මේ වන විට විශ්ලේෂණය කිරීමට ඇති නඩු භාණ්ඩ ප්‍රමාණය 29,432කට අධික වන අතර එයින් මද්‍රව්‍ය අංශය ඇති නඩු භාණ්ඩ සංඛ්‍යාව 17,248ක් පමණ වේ. දිනකට මද්‍රව්‍ය අංශයට පමණක් ලැබෙන නඩු භාණ්ඩ ප්‍රමාණය 200,254 සංඛ්‍යාවකි. මේ වන විට ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවින් නිලාරින් පුරප්පාඩු 32ක් පවතින අතර සහායක සේවා පුරප්පාඩු 89ක් පවතී. දැනට සේවයේ යෙදී සිටින නිලාරින් සත්‍යන්තව දිනවල සහ රාජකාරී වේලාවෙන් පසු රාජකාරී කටයුතු සිදු කර ලබයි. එයින් ඉහත සඳහන් නඩු බාල සියල්ල සඳහා ඉතා ඉක්මනින් විශ්ලේෂණය කර වාර්තා සැපීම සඳහා පහත සඳහන් ලෙස පියවරගෙන තිබෙනවා පියවර ගනිමින් පවතිනවා. ඇමුණුම දෙක මගින් 2019-2025 ජූනි 30 දක්වා පැවති පුරප්පාඩු සංඛ්‍යාව දක්වා ඇත. 2019 වසරින් පසු ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය නිලාරින් බදවාගෙන නැහැ. 2024 9 දිනක් ඇරුණු කොට 2019 පස්සේ බදවා ගැනීම කළ නැහැ. විශ්ලේෂණ කටයුතු සඳහා ඍජුවම දායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය නිලාරින්ගේ දැනට පවතින පුරප්පාඩු කඩමින් පිරවීම සඳහා රාජ්‍ය සේවා කොමිස් සභාව මගින් අයදුම්පත් කඳවා ඇති අතර මෙම පුරප්පාඩු කඩමින් සම්පූර්ණ කිරීමට පියවර ගනිමින් පවතිනවා. තවද ඉතිරි පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීම සඳහා රාජ්‍ය සේවයේ බදවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ කමිටු අනුමැතියට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලද වහාම එම පුරප්පාඩු සංඛ්‍යාවද සඳහාද කඩිනමින් බදවා ගැනීම සිදු කිරීමට නියමිතයි. ස්ථිරව පුරප්පාඩු පුරවන තෙක් කොන්ත්‍රාත් පදනමින් ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ පුරප්පාඩු සඳහා විද්‍යාවේදී උපාධිවේදීන් ධාරීන් බදවාගෙන හදිසි රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරමින් පවතිනවා. විශ්ලේෂණය සඳහා ලැබෙන නඩු භාණ්ඩ ප්‍රමාණය දිනෙන් දින සීග්‍රයෙන් වැඩි වෙමින් පවතී. එබැවින් දැනට සිටින නිලධාරී සංඛ්‍යාව වැඩි වෙන නඩු භාණ්ඩ ප්‍රමාණය විශ්ලේෂණය සඳහා ප්‍රමාණවත් නොවන බැවින් රාජ්‍ය සේවයේ බදවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ කමිටුව වෙත ඉදිරිපත් කර තියෙනවා නිලධාරීන් සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා. දෙපාර්තමේන්තුවේ අනිකුත් අනතුරු රසායනාගාර තාක්ෂණ සේවා නිලධාරී කළමනාකාර සේවා නිලධාරී සංවර්ධන නිලධාරී රියදුර යන නිලධාරීන්ගේ ඍජු දායකත්වයද මෙම සෑම ක්‍රියාවක් සඳහා අත්‍යවශ්‍ය වන බැවින් එම තනතුරු වල නිලධාරීන්ගේ පුරප්පාඩු සම්පූර්ණ කළ යුතු වෙනවා. 7 සමාන බොහෝ නිලධාරීන් සෑම දිනම පහේ අධිකරණ කටයුතු සහභාගී වූ බැවින් නව තාක්ෂණය උපයෝගී කරගෙන විශ්ලේෂණ සාක්ෂි ලබා ගැනීමට පියවර ගැනීම පවතිනවා. ආයන්න අදාළ නොවේ.
ප්‍රධානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය දැන් මේ ප්‍රශ්න තුලින් පේනවා ගරු කථානායකතුමනි, රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුල විශාල ලෙස සේවකයන්ගේ අඩුපාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා කියන එක. ඒක මම ඔබතුමාට චෝදනා කරන්නේ නැහැ. මේ කාලයක් තිස්සේ එන මේ පුරප්පාඩු කෙසේ වෙතත් දැන් මේ පුරප්පාඩු නිසාම ඒගොල්ලන්ගේ කාර්යක්ෂමතාවය අඩු වෙලා තියෙනවා. ඒගොල්ලන්ට නිසි වෙලාවට අධිකරණයට අවශ්‍ය තොරතුරු ඒ වාර්තාවල් දී ගන්න බැරි වෙලා තිබෙනවා. මේ තිබෙන සේවක පුරප්පාඩුවා අනිකුත් යටිතල පහසුකම් වල තියෙන අඩුපාඩු නිසා. දැන් ඒ හින්දාම හොඟක් සැකකරුවෝ මාස ගණන් අවුරුදු ගණන් රිමාන් බන්ධනාගාරයේ ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ රස පරීක්ෂක වාර්තාව ප්‍රමාද නිසා. ඉතින් මං හිතනවා එක පැත්තකින් ඒ සැකකරුවන්ගේ පැත්තෙන් ගත්තම ඔවුන්ට විශාල අසාධාරණයක් වෙනවා. මොකද අධිකරණයේ කිසි විටකත් රස පරීක්ෂක වාර්තාවල් ලබා දෙන්නේ නැතුව ඔවුන්ට ඇප ලබා දෙන්නේ නැහැ. එතකොට ඒ ඇප ලබා දීමේදී හොඟක් අයට මේ රස පරීක්ෂක වාර්තාව ලැබෙන තුරු රිමාන්ඩ් බන්ධනාගාරයේ අවුරුදු එකහමාර සෑහෙන කාලයක් ඉන්න සැකකරුවන් ඉන්නවා. ඉතින් මම හිතනවා ඇමැතුමනි, දැන් මේ පුරප්පාඩු පුරවන්නත් මං හිතන්නේ ඔබතුමා මේ පිළිබඳව තීන්දුවක් ගත්තත් යම් කාලයක් ඇයි මේ පුරප්පාඩු පුරවන්න. එතකොට ඒ කාලේ යනතුරු තවත් ඒ සැකකරුවන්ට තමයි ඒකේ අසාධාරණයට ලක් වෙලා තිබෙන්නේ. ඒ සම්බන්ධව මොකක් හරි විකල්පයක් ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද? මේ අධිකරණය තුළ දැන් මේ විශේෂයෙන්ම මේ රස පරීක්ෂා වාර්තාව මාස 6ට වඩා ප්‍රමාද වෙලා ඉන්න සැකකාරයන් සම්බන්ධව අප ලබා දීමේ ක්‍රියාමාර්ගයක් සම්බන්ධ.
මෙමයයි ගරු මන්ත්‍රීතුමනි, ස්තුතියි. තම වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා යොමු කළේ. මේක බරපතල ගැටලුවක් තිබෙන්නේ. නමුත් මේ වන විට ඒ ක්‍රමවේදයන් යන්න හින්දා රික්‍රූට් කරන්න අපි කොන්ත්‍රාත් පදනම් මත 32ක් බඳව ගන්න අවශ්‍ය අනුමැතිය ගන්න කැබිනට් මණ්ඩලයට දානවා. ඒතර ඉක්මන් කරන්න පුළුවන්. මේක යම් එක්තරා අවස්ථාවක කොරෝනා කාලයේදී ඒ සෙනඟ අඩු කරන්න ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගත්තා. යම් ප්‍රමාණයට අඩුවෙන් හෙරොයින් තියෙන කට්ටියේ ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගත්තා කොරෝනා තියෙන කාලේ. නමුත් ඒක පාදකුණෙත් ගරු මන්ත්‍රීතුමනි, රස පරීක්ෂක වාර්තාව මත ඒක නැතුව එක කරගන්න අපහසුයි. මේ ගැටලුවට මූලික හේතුවක් වෙන්නේ අර විෂ වර්ග අබින් මද්ද්‍රව්‍ය පනතේ පොඩි සංශෝධනයක් ගේනවා දැන් වසර දෙකකට කලින්. ඒ කියන්නේ ග්‍රෑම් 10ට වඩා වැඩි නම් ශ්‍රේෂ්ඨ යන්න ඕනේ කියලා කෝට් ඔෆ් අපීල් එකට. ඒක මෙතන පතුවේ ප්‍රශ්නේ තමයි ගරු මන්ත්‍රීතුමනි දැන් රස පරීක්ෂක වාර්තා වෙනකල් ඒගොල්ලන්ට යන්න ඕන උසාවිය තෝරගන්නත් දරුවෝ තිබෙනවා. ඉතින් ඒක නිසා රස පරීක්ෂක වාර්තා කඩනම් කිරීමට හේතුව අනිත් එක තමයි මෑතකදී 6000ක් විතර අපි මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම කළා තියෙන සෑහෙන ප්‍රමාණයක් විමර්ශන වෙනවා. ඒක තමයි වැඩි වෙන්නේ හේතුව. නමුත් මේක අඩු කරන අවශ්‍ය පියවර කඩිනමින් ගන්නවා. මොකද රජය සහ මම මේක බරපතල ප්‍රශ්නයක් ලෙස පිළි අරගෙන තියෙනවා. ඒකට තමයි කටයුතු කරන්නේ.
ගරු කතා බොහොම සිදු ගරු කතා නාමයේ දෙවෙනි ප්‍රශ්නේ චමින්ද විජේසිරි ගරු මන්ත්‍රීතුමා.
රමතුමා දැන් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න කුඩු ගංජා විෂ මද්ද්‍රව්‍ය හැටියට ගන්න. එතකොට ඒ මද්ද්‍රව්‍ය ඒ වෙනි මද්ද්‍රව්‍යයේද කියන කාරණේ තහවුරු කර ගන්න තමයි මම දන්න හැටියට රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවන්න. එතකොට ඔව් වැඩිකාරයා වෙලා. මම අහන්නේ මේ මේ මේක නීතියේ තියෙන ප්‍රශ්නයක්. ඒක තමයි. ස්පීකර් එකක් දැම්මම හරි. දැන් දැන් අත්අඩංගුවට ගන්නවා මද්ද්‍රව්‍ය ළඟ තබා ගත්තා හෝ පානය කරයි කියලා. එතකොට පොලිසිය විසින් අධිකරණයට කියනවා මේක අර මෙච්චර ප්‍රමාණයට වැඩි මේක රස පරීක්ෂක තලා යවන්නේ කියලා. මොකක්ද මේ මද්ද්‍රව්‍ය? මේ මද්ද්‍රව්‍ය මොකද්ද? මේ මද්ද්‍රව්‍ය මේ අල්ලපු මද්ද්‍රව්‍යද මොන ගණයේ මද්ද්‍රව්‍යද කියන කාරණේ දැනගන්න තමයි රස පරීක්ෂකට යවන්නේ. හැබැයි අල්ලලා තියෙන්නේ කුඩු ගංජා. එතකොට අල්ලපු පොලිසිය දාරියා දාලා තියෙනවා කුඩු ගංජයි කියලා. හැබැයි මේක රස පරීක්ෂකගෙන් ඔප්පු වෙලා එන්න ඕනි කුඩුද ගංජාද කියලා. ඒකනේ මේ එතගන්නේ සිරගත වෙන්නේ. එතකොට නීතියේ පොඩි ප්‍රශ්නයක් තියෙන බව අපිට පේනවා. මද්ද්‍රව්‍යයට අල්ලලා කුඩු වලට අල්ලලා ගංජා වලට අල්ලලා හිරේ දාලා තියෙනවා. මේ රස පරීක්ෂක වාර්තාවෙන් තමයි ස්ථීරවම මේක මේක අහවල් මද්ද්‍රව්‍යයේද කියන කාරණේ තහවුරු වෙන්නේ. එතෙක් අර අර පුද්ගලයා සිරගත වෙලා ඉන්නවා. මේ 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 ප්‍රශ්නේ ඔබට තේරුම් ගිය විදියට දැන් ඔව් වැරදිකාරු වෙන්න එක පැත්තකින්ම ඌට නිශ්චිත දඬුවම දෙන්න රස පරීක්ෂක වාර්තාව වෙන්න ඕනේ. එතෙක් ඔව් සිරගත වෙන්නට ඕනේ. එතකොට පොලිසිය මේක අල්ලලා තියෙන්නේ අය අදාළ අංශ වලින් අල්ලලා තියෙන්නේ මේ අහවල් මද්ද්‍රව්‍ය කියන කාරණේ. එතකොට මේ හදිසියෙම රස පරීක්ෂක කරනවා මේවා නෙවෙයි කියන. එතකොට මම නිදහස් වෙයි. එහෙමනම් කුඩු කියන කාරණේ ස්ථාවර වුණත් අසවලද ඌට හිර යන්න වෙනවා. ඒ අතර කාලය තුල ඔව් වැරදිකාරයේ කියන කාරණය සමාජය තුල කියන එක සාධාරණ නැද්ද කියනක නීතියේ කියන ප්‍රශ්නේ තිබෙනවා මම කියන්නේ. ඒ වගේම කරුවැමතුමා මේක ඉතාමත් බරපතල කාරණේ. අද සැබෑ මද්ද්‍රව්‍යකාරයෝ අල්ලන්නේ නැතු එක මහා පරිමාණ මද්ද්‍රව්‍යකාරයෝ අල්ලන්නේ නැතු මේක පානය කරන උදවි ඒකත් වැරදි. ඒ වැරද්ද එයාලා අහුණාට පස්සේ සමහර පොලිස් නිලධාරීන් පාවිච්චි කරනවා ඔබතුමාලට වැඩ වැඩි කරන්න මේක දානවා මේ 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 කියන වගන්ති. ඒක පස්සේ එයාලා හිරේ වෙන්නේ. ඇත්තටම සැබෑ මද්ද්‍රව්‍ය ගේන මහජාවාරම්කාරයෝ අල්ලනවා වෙනුවට මේක අර අබ්බැහි කරලා පාවිච්චි කරන පුද්ගලයන් මේක කරන කාරණේ පිළිබඳව අහන්න මම දැන් පොලිසිය අමතුමත් එක්ක සාකච්ඡා කරලා පැහැදිලුව මේක දන්න කාරණයක් ඔබතුමා මම දැක්කා ගිහිල්ලා හොඳ වැඩක් කරනවා අධිකරණ පදයට ගිහිල්ලා ඒ අනකොට සමහරු කියන්නේ නැති අපි අවිලින අහවල් දෙය කරනවා ඔබතුමාට ඒක ඇහෙන්නේ නැති අපි දැක්කා ඊයේ පෙරේද ඔබතුමා හොඳ වැඩක් කරනවා ඒ ඉතින කණ්ඩායම යන්නේ ඒ නිසා මම හිතනවා මෙන්න මේ කාරණේ වටහා ගන්න ප්‍රායෝගික අමතවරයෙක් හැටියට ඔබතුමා මෙන්න මේ වැඩපිළිවෙලට යම් සහනයක් දෙන්න පුළුවන් නීතිය වැඩපිළිවෙල කරන්න අවස්ථාවක් කරගන්න පුළුවන්ද කරුවා ඔබතුමා
ඔව් ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා කිව්වා වගේ අපි රස පරීක්ෂක වාර්තා වෙන්නේ ගංජාද කුඩුද කියලා හොයාගන්න විතරක්ම නෙමෙයි. ඒකේ ප්‍රමාණයක් තෝරගන්න ඒකේ විද්‍යාත්මක සංයුතියක් තෝරගන්න. මොකද ඒක නැතුව සාධාරණසකෙන් ඔබට නඩුවක් ඔප්පු කරන්න බැරි හින්දා. මොකද සාමාන්‍ය පොලිසියට ශේෂ්ත්‍ර පරීක්ෂණයක් කරපුවම ඒ මද්ද්‍රව්‍ය පිළිබඳ දල අවබෝධයක් තිබෙනවා. ඒක නිසා පැරන්ඩෝල් කුඩු වගේ අහුනොත් එහෙම එක්කගෙන යන්නේ නැහැ. නමුත් අවසානයේ රස පරීක්ෂක වාර්තාව ගේන්නට ඕන. අර ඔබතුමා කිව්වා වගේ මේ ගැටලු සාකාරී තත්ත්වයක් තියෙනවා. අපි ඒක විසඳන්න අවශ්‍ය පියවර සියල්ලම ගන්නවා. ඒ වගේම මෑත කාලයේ වෙච්ච අත්අඩංගුවට ගැනීම නම් බොන කට්ටිය වගේ සුළු ප්‍රමාණ තියාගෙන කට්ටිය පමණක් නෙමෙයි. කිලෝ 7 8 10 15 තියාගෙන අහුවෙනවා. ඒ හින්දා මේ කාලේ මං හිතන්නේ ඉස්සර වගේ නෙමෙයි තෝරුමවුරුත් අහුවෙන කාලයක්. නමුත් පානය කරන කට්ටියත් ගන්නවා. ඒ කට්ටිය ඉතාම සුළු ප්‍රමාණයක්. ඒක ග්‍රෑම් එකකට වඩා අඩුනම් අපිට ඒගොල්ලන්ට අපදෙනවා ඉක්මනට. මේ වැඩි හරියක් ඉන්නේ මහා පරිමාණව කරපු කට්ටිය තමයි. ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.
ගරු රජීවන් ජයචන්ද්‍ර මූර්ති මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට.
I am asking this question.
නබල් ඩිප්‍යුටි මිනිස්ටර්
ගරු කතානායකතුමනි ගරු රජීවන් මන්ත්‍රීතුමා අසලද පස්වට පිළිතුරු දෙනවා. රෝමාංක 1 පිළිතුරු ඕ. රෝමාංක 2 පිළිතුර රැකියාව විරහිත උපයධාරී රැකියාගත කිරීමේ වැඩසටහන 2020 සඳහා 2022-07 දින එවකට ජනාධිපති ලේකම් විසින් අයදුම්පත් කැඳවලදී අනතුරු ඒ සඳහා අයදුම් කරන ලද අයදුම්කරුවන් වෙත අභ්‍යාසලාභී උපයධාරී පත්වීම් ලබා දුන් නමුත් ඒවනිට මහා මැතිවරණ ප්‍රකාශනපත් කිරීම උතුමේ හේතුවෙන් එම පත්වීම් ක්‍රියාවලිය නවතා දමන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් නියෝග කරන ලදී ඒ අනුව එම පත්වීම් අවලම් කරන ලද අතර පසුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් එම අයදුම්පත් නැවත සලකා බැලීමට ලක් කර ප්‍රතික්ෂිප්ත ලයිස්තුවක් සකස් කරන ලද අතර එම ප්‍රතික්ෂිප්ත ලයිස්තුව ජනාධිපති ලේකම්ගේ අංක PS ඇලයිරක් OMC ඇලයිරක් 1 ඇලයිරක් 1 හා 2020-08-14 දින ඇති මේ වැඩසටහන පිළිබඳව ඉදිරියට කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් සමග මෙම අමාත්‍යාංශය වෙත යොමු කරන ලදී. ඉහත ප්‍රතික්ෂිප්ත ලයිස්තුව අනුව විදේශ විශ්වවිද්‍යාල උපාධිධාරීන් සංවාද නිලධාරීන් පත්වීම සඳහා ලබා දීමට එහි ප්‍රතිපාදන නොවිය. කෙසේ වෙතත් එම ප්‍රතික්ෂිප්ත ලයිස්තුව ඇතුළත් නොකරන ලද විදේශ විශ්වවිද්‍යාල උපාධිධාරියෙකු සංවාද නිලධාරියෙකු ලෙස පත්වීම ලබා ඇති බව පසු අනාවරණය වූ නම් එම පත්වීම අවලං කිරීමට සිදුවිය. ක්‍රමාංක 3 පිළිතුර රැකියාව විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීම වැඩසටහන 2028 අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනීමේදී ප්‍රතිපත්තියක් ලෙස එම අවස්ථාව විදේශ විශ්වවිද්‍යාල උපාධිධාරීන් වෙත පමණක් ලබා දීමට කටයුතු කරන ලදී. එහෙත් මෙම කරුණ සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විට නඩු කිහිපයක් විභාගයෙන් පවතී. එම නඩු අතරින් SC ඇලයිරක් FR ඇලයිරක් 16 ඇලයිරක් 2023 නඩුව සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමා වෙත මෙම අමාත්‍යාංශයෙන් යවුන් ලැබූ 2021-06-14 දින ඇති වාර්තාව සම්බන්ධව ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ගනු ලබන තීරණයට යටත්ව ක්‍රියා කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් 2025-2019 දින තීරණය කර ඇත. එපරිදි කටයුතු කිරීමට අපේක්ෂිතය. රෝමංක 4 පිළිතුර රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවලට බඳවා ගැනීමේදී දැනට පවතින ඇතැම් සේවා ව්‍යවස්ථාවල සඳහන් ප්‍රතිපාදන අනුව විදේශ විශ්වවිද්‍යාල උපාධිධාරීන් රාජ්‍ය සේවයට පැමිණීමට බාධාවක් නොමැත. කෙසේ වෙතත් උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගන්න අවස්ථාව වන විට එම බඳවා ගැනීම සම්බන්ධයෙන් අයදුම්පත් කැඳවීමේදී දන්වා ඇති විධිවිධානයට පරිබාහිරව ක්‍රියා කළ නොහැක. රෝමක 5-4 90 පැන නොනැගී ප්‍රශ්න 6 2020 වර්ෂයේදී පිළිතුර 2020 උපාධිධාරීන් රැකියාගත කිරීම වැඩසටහන යටතේ උපරිම වයස් සීමා 2019-31 දිනට වයස අවුරුදු 45 ලෙස සලකන ලද අතර එම අවස්ථාවේදී වයස අවුරුදු 45 ඉක්මවා නොතිබූ අභ්‍යාසලාභීන් සේවය ස්ථීර කරන අවස්ථාව වන විට වරාන් ඇතුළු විධිමත්ව සංවර්ධන නිලධාරී සේවයට බඳවා ගන්නා දිනය වන විට වයස අවුරුදු 45 ඉක්මවා සිටියද සංවර්ධන නිලධාරී සේවයට පත් කිරීමට කටයුතු කරන ලදී.
Honorable Speaker, I'm asking the first question.
Order, please. Garu Aravinda Senrat, Garu Mantrituma Moolasen Paminata.
Aravinda Archikalathile, Maitri Archikalathile, பட்டதாரிகளுக்கான விண்ணப்பம் என்றே கோரப்பட்டிருந்தது. தேர்தலுக்கு முன்னர் அந்த வகையிலே பலருக்கு விண்ணப்ப கடிதம் கிடைத்தும் சிலர் வந்து பிரதேச செயலகங்களிலே நியமனத்தை பெற்று டியூட்டி அசூம் பண்ணி அவர்கள் கடமையாற்ற தொடங்கியிருந்தார்கள். தேர்தலின் பின்னர் அவர்கள் வெளிநாட்டு பட்டதாரிகள் கூடி அவர்களுக்கு நியமனம் இல்லைன்னு சொல்லி 4000 பேரை எந்த விதமான காரணங்களும் இல்லாமல் நிராகரித்திருந்தார்கள். கோவிட் காலத்திலே தொட்டு காலத்திலே கூட அவர்கள் பலர் வந்து வேலை செய்திருக்கின்றார்கள். அவர்களுக்கான அந்த ஐடியும் வழங்கப்பட்டிருந்தது. அதே போன்று அரசாங்கம் கேட்ட அனைத்து ஆவணங்களையுமே அந்த அந்தரத்தில் வழங்கியிருக்கின்றார்கள். பலர் உள்நாட்டு பல்கலைக்கழகங்களில் வாய்ப்பு கிடைத்திருந்த போதும் அவர்கள் அதை விட்டு வெளிநாட்டு புலமைப்பரிசில் பெற்று வெளிநாட்டு பல்கலைக்கழகங்கள் படித்திருந்தார்கள். அவ்வாறான பலர் இருக்க வெளிநாட்டு பல்கலைக்கழகத்தில் முடித்த பட்டதாரிகளுக்கு அந்த நியமனம் வழங்கக்கூடாது என்று நிராகரிக்கப்பட்டிருந்தார்கள். அதே போன்று வெளிநாட்டிலே கற்கின்ற வெளிநாட்டு பட்டதாரிகள் மருத்துவ பட்டதாரிகளுக்கு வந்து இங்கே அரசு நியமனம் கிடைக்கின்றது, ஆனால் ஏனைய பட்டதாரிகளுக்கு அந்த நியமனம் வழங்கப்பட இல்லை என்று அவர்கள் பிரதானமாக குற்றம் சாட்டுகின்றார்கள். அதே போன்று அப்படியான வகையிலே அந்த அவர்களுக்கு கடந்த காலங்களிலே அநீதி இழைக்கப்பட்டதா என்பதை நான் அறிய விரும்புகின்றேன்.
ගරු මන්ත්‍රීතුමා අතු කරපු උත්තරේ ප්‍රශ්නේදී ඇත්තරම දැන් අධිකරණ ක්‍රියාමාර්ගයක් නඩුවක් විභාග වෙනවා අධිකරණය තුළ ඒ අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා සහ අනිකුත් උපායධාරීන්ට අගතියක් නොවන විදියට ඉදිරියේ කටයුතු කිරීමට තමයි අපි පැත්තෙන් බලාපොරොත්තු තිබෙන්නේ.
இரண்டாவது கேள்வியை நான் கேட்கின்றேன். இது டிஓ மற்றும் எம்ஏ போன்றவர்கள் தொடர்பானது. நினைக்கிறேன் யாழ்ப்பாணத்திலே மேலதிகமாக பலர் டெவலப்மெண்ட் ஆபீசர்ஸ் மற்றும் மேனேஜ்மெண்ட் அசிஸ்டன்ட் போன்றவர்கள் இருக்கின்ற போதும் குறிப்பாக ஏனைய மாவட்டங்களில் கிண்ணச்சி, முல்லைத்தீவு, மன்னார், வவுனியா போன்ற மாவட்டங்களிலே நியமனம் பெற்ற இந்த அலுவலர்கள் நீண்ட காலமாக ஒரே இடத்திலே கடமையாற்றினார். சொந்த இடம் வந்து யாழ்ப்பாணமாக இருக்கின்ற பொழுதும் 250-300 கிலோமீட்டர்கள் சில இடங்களில் பயணம் செய்து நீண்ட காலமாக பணியாற்றி கொண்டிருக்கிறார். அதேபோன்று யாழ்ப்பாண மாவட்டத்திலே இடமாற்றம் கிடைக்கின்ற பொழுது பக்கத்தில் இருக்கிற டிஎஸ் ஆபீஸுக்கு மாற்றம் கிடைக்கும். குறிப்பாக யாழ்ப்பாணம் டிஎஸ் ஆபீஸ் சொன்னால் கோப்பாய், கோப்பாய் என்று கோப்பாயிலிருந்து உடுவில் அப்படி ஏதாவது சில சில இடங்களுக்கு மாற்றம் கிடைக்கின்றதை தவிர ஏனைய மாவட்டங்களில் நீண்ட காலம் பணியாற்றினவர்களுக்கு இடமாற்றங்கள் இதுவரையும் வழங்கப்படுவதில்லை. அதேபோன்று டெக்னிக்கல் அசிஸ்டன்ஸ் அவர்களும் கிளிநொச்சி, முல்லைத்தீவு, மன்னார் மாவட்டங்களில் 2014 பணியாற்றிக் கொண்டிருக்கின்றார்கள். அவர்களுக்கு டெக்னிக்கல் ஆபீசர்ஸ் அந்த நியமனம் இதுவரைக்கும் வழங்கப்படாதால அந்த வேலைகளையும் சேர்த்து அவர்கள் பணியாற்றிக் கொண்டிருக்கின்றார்கள். ஆனால் இதுவரை காலமும் அவர்கள் தங்களுடைய சொந்த இடங்களுக்கு செல்ல முடியாமல் இருக்கின்றார்கள். எனவே இந்த விடயம் சம்பந்தமாக இவர்களுடைய டெக்னிக்கல் அசிஸ்டன்ட், இந்த டிஓ, எம்ஏ போன்றவர்களுக்கான இடமாற்ற ஆசிரியர்கள் சொன்னால் வலுக்கட்டாயமாக எல்லா இடங்களும் அனுப்பப்படுகின்றார்கள். மிக மணக்கன் யாழ்ப்பாணத்திலிருந்து கிளிநொச்சி, முல்லைத்தீவு, மன்னார் அனைத்து இடங்களுக்கும் அனுப்பப்பட்டுக் கொண்டிருக்கிறார்கள். ஆனால் இவர்களுக்கான ஒரு டிரான்ஸ்ஃபர் சிஸ்டம் ஒன்று இருக்கின்றதா அல்லது எதிர்காலத்தில் உருவாக்கப்படுமா?
ගරුමලසන මන්ත්‍රීතුමනි, රජීවන් මන්ත්‍රීතුමා මතු කරපු ඒ ප්‍රශ්නේදී ඇත්තරම එහෙම ගැටලුවක් තිබෙනවා. කෙසේ වෙතත් ඒ අයට පුළුවන් වාර්ෂික ස්ථාන මාරුවීම් අනුවට ආසරි මත වාර්ෂික ස්ථාන මාරුවීම්වලදී එයාට ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ අනුව අපිට පුළුවන් කටයුතු කරන්න වාර්ෂික ස්ථාන මාරුවීම්වල ඉල්ලුම් කරාට පස්සේ.
බොහොම ස්තුතියි.